ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
ගෙවීගෙන යන්නේ ඔක්තෝබර් මාසේ. ඔක්තෝබර් මාසේ ඉතාම වැදගත් මාසයක් විදිහට නම් දරනවා. එතමයි මේ සයිබ ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ මාසය විදිහට මේ සයිබ ආරක්ෂාව පිළිබඳව මේ දවස්වල විශේෂයෙන්ම කතා බහ වෙනවා. විවිධාකාරයේ කෝණවලින්, විවිධාකාරයේ මාතෘකාවලින් සහ විවිධාකාරයේ තලවලින්. ඉතින් එදිනෙදා ජීවිතයට, තමන්ගේ පෞද්ගලික ජීවිතයට, තමන්ගේ රාජකාරී ජීවිතයට මේ සයිබ ආරක්ෂාව කෙතරම් දුරට වැදගත් වෙනවාද කියන කාරණා සම්බන්ධයෙන් තමයි අද අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වන්නේ. SBS සිංහල ගුවන්විදුලියෙන් අපි මේ සාකච්ඡාවට සහභාගී කරවා ගන්නවා මෙල්බන් නුවර සයිබ ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා. චම්පික, අයිබුවන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට නැවතත්.
අයිබුවන් මදුර.
චම්පික, අපි මුලින්ම අපි කෙටි පැහැදිලි කිරීමක් කරගමු මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට. මේ සයිබ ආරක්ෂණය ගැන ජනතාව දැනුවත් විය යුත්තේ ඇයි කියලා.
මේ මාසය මදුර කලින් සඳහන් කර වගේ සයිබ ආරක්ෂණ සම්බන්ධ දැනුවත් කිරීමේ මාසය විශේෂ කාරණා කිහිපයක් මත අපි දැන් දකිනවා. ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැත්තෙනුත් ඉතා විශාල දැනුවත් කිරීම් සහ විශාල ලෙස කාර්යවල නිරතව ඉන්නවා මේ දැනුවත් කිරීම් වලට. මේ ළඟදී නිකුත් වුණ වාර්තාවක් ඔස්ට්‍රේලියන් සයිබ සෙකියුරිටි සෙන්ටර්කින්, ඒ කියන්නේ ඒ තමයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සයිබ ආරක්ෂණය සම්බන්ධ මධ්‍යගත ආයතනය, ඔවුන් නිකුත් කරා ඇනුවල් සයිබ ත්‍රෙට් රිපෝට් එකක්. ඉතින් මේ ත්‍රෙට් රිපෝට් එකේදී මදුර ඉතා පැහැදිලිවම සඳහන් වෙනවා පසුගිය මාස 12ක කාලය තුළ සයිබ අපරාධවල වැඩිම 13%. මේක කොච්චර බරපතලද කියන්නේ හැම විනාඩි 8කටම වරක් සයිබ ආරක්ෂණ පැත්තෙන් අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. අතන විනාඩි 8කට වරක් සයිබ අපරාධයක් සිද්ධ වෙනවා. ඉතින් අපි දැන් දකිනවා වැඩියෙන් සයිබ අපරාධකරුවන් මිනිසුන්ගේ උපාංග හරහා, එහෙම නැත්නම් මිනිසුන්ගේ ගිණුම්, එහෙම නැත්නම් account වල තියෙන අඩුපාඩු හරහා එයට ඇතුළත් වෙලා මිනිසුන්ගේ මුදල්, ඔවුන්ගේ පුද්ගලික දත්ත සොරා ගැනීමේ විශාල තරඟයක නිරත වෙන්න සිටින අපි දකිනවා. ඒ නිසයි මතුර අපි සඳහන් කරන්නේ සයිබ ආරක්ෂණය සම්බන්ධව අපි හැමෝම දැනුවත් වීම ඉතාමත්ම වැදගත් මේ කාලය තුළ කියලා.
ඔව් චම්පික, දැන් ඔබ සඳහන් කළා මේ නවතම වාර්තාවට අනුව පසුගිය වසරේ සයිබ අපරාධවල සැහෙන වැඩිවීමක් වුණා කියලා. මේකට හේතුව මොකක්ද කියලා පැහැදිලිද?
හේතු කිහිපයක්ම තියෙනවා මතුර. දැන් පළවෙනි කාරණේ අපි ගොඩ දෙනෙක්ට අනුමාන කරන්න පුළුවන් දෙයක් තමයි මේ පැන්ඩමික්, එහෙම නැත්නම් වසංගත තත්ත්වය තුළ අවුරුදු පසුගිය අවුරුදු එකහමාර කාලය තුළ වෙච්ච වෙනස. ඉතින් ඔබ දන්නවා ඇති සාමාන්‍යයෙන් අන්තර්ජාලය හරහා ඔන්ලයින් ෂොපින්, ඔන්ලයින් බැංකින් කරපු ප්‍රජාවට අමතරව එහි ජාලගත, ඒ කියන්නේ ඔන්ලයින් ඒ දේවල් නොකරපු අයටත් ඒ දේවල් කිරීමට පත් වෙන්න සිද්ධ වුණා. ඒ කියන්නේ උදාහරණයක් විතර ගත්තොත් අපි දන්න ජේෂ්ඨ පුරවැසියන්, මේ සීනියර් සිටිසන්ස්ලා වගේ කට්ටිය, ඒගොල්ලෝ එහෙම අන්තර්ජාලය හරහා කටයුතු කරපු අය නෙවෙයි කිසිම දෙයක් විකුණන්න මිලදී ගන්න. ඉතින් ඔබ දන්නවා ඒ අයටත් ලොක්ඩවුන් හරහා ඉදිරිපත් වෙන්න ඕනේ. ඉතින් ඒ හරහා උනේ ඉතා විශාල ලෙස අන්තර්ජාලය හරහා මේ කටයුතු වුණා. එතකොට සයිබ අපරාධකරුවන්ට ඒක එක්තරා ඉල්ලමක් වගේ වුණා. මොකද වැඩි සයිබ ආරක්ෂණය සම්බන්ධ දැනුවත් කිරීම නැති, තාක්ෂණික පැත්ත ගැන අවබෝධයක් නැති ගොඩ දෙනෙක්ව බිලිබා ගැනීම හැකියාවක් ලැබුණා. ඉතින් ඒ වපසරිය තුළ ඔවුන් ගොඩාක් ක්‍රියාත්මක වුණා. ඒ එක හේතුවක්. අනිත් කාරණේ තමයි මතුර අපි ප්‍රොෆෙෂනල්ස් පැත්තෙන් අපි දකිනවා තව දේවල් ගොඩක්. ඒ තමයි දැන් ගොඩ දෙනෙක් දන්නේ නැති කාරණයක් තමයි අන්තර්ජාලයේ තියෙන ඩාර්ක් වෙබ් කලාපයක්. ඒ කියන්නේ ගොඩක් අයට නිර්නාමිකව ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙන තැනක්. ඉතින් මේක අපරාධ වලට තෝතැන්න. ඇයි, කවුද කියලා හොයාගන්න බැහැනේ. ඉතින් ඒ තුළ තමයි ගොඩක් වෙලාවට ඔය යුද ආයුධ, නීති විරෝධී මත්ද්‍රව්‍ය ආදී සම්බන්ධ කටයුතු කරන්නේ. ඉතින් මේ තුළ දැන් අපි වැඩියෙන් දකිනවා සයිබ අපරාධ සම්බන්ධ දේවලු විකුණනවා. ඉතින් හරියට කල්පනා කරොත් මේක මේ වගේ උදාහරණයක්. දැන් ඔබ අහලා ඇති කප්පම් වෛරස්, ඒ කියන්නේ රැන්සම් වෙයා කියලා, ඒවා සෑහෙන ගිය අවුරුද්දේ මේ වාර්තාවේ සඳහන් වුණා 15%කින් වැඩි වුණා කියලා රැන්සම් වෙයා. රැන්සම් වෙයා කියන්නේ කප්පම් වෛරසයක්. කියන්නේ කෙනෙක්ගේ පරිගණකයට ආවට පස්සේ පරිගණකයේ තියෙන සියලුම දත්ත ලොක් කරනවා. ලොක් කරලා ඒගොල්ලෝ කියනවා මෙච්චර ඩොලර් ගාණක් ගෙවුවොත් විතරයි බිට්කොයින් හරහා ඒ දේවල් ගන්න පුළුවන්. ඉතින් ඕක පුද්ගලයෙකුට වෙන්න පුළුවන්, ආයතනයකට වෙන්න පුළුවන්. අපි හිතමු රෝහලකට වුණොත් රෝහලේ සියලුම රෝගීන්ගේ දත්ත ලොක් කරලා ඒගොල්ලන්ට කිව්වොත් ඒ පාලකයන්ට මේ සල්ලි ගෙව්වොත් විතරයි අපි මේක දෙන්නේ කියලා. ඉතින් ගොඩ දෙනෙක් යොමු වෙනවා පොලිසියටවත් දැනුම් නොදී මේ මුදල දීලා කොහොම හරි ඒ දත්ත ටික නැවත ලබා ගන්න. එතකොට ඒ වගේ දේවල් වල වර්ධනයක්. දැන් මදුරසන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ඉතාමත්ම අපි කියන සොෆිස්ටිකේටඩ් සහ කොම්ප්ලෙක්ස් දෙයක් නේද කියලා. ඒක ඇත්ත. නමුත් වෙලා තිබුණේ අපි අපේ හිතේ තියෙන පිච්චර් එකක්, අපේ රූපයක් තියෙනවා. මේක කරන්නේ බොහොම තාක්ෂණික වශයෙන් දැනුවත් ලොකු මුදලක් වෙන් කරන්න පුළුවන් කෙනෙක් කියලා. නමුත් දැන් ඩාර්ක් වෙබ් කලාවේ හරහා මේක සර්විස් එකක් විදිහට විකුණන්න තියෙනවා. එතකොට කෙනෙකුට ආයි තාක්ෂණිකව ටෙක්නිකලි ගොඩාක්ම දැනුවත් කෙනෙක් වෙන්න අවශ්‍ය නැහැ. පොඩි මුදලකින් සහ පොඩි තාක්ෂණික දැනුමකින් එයාට පුළුවන් මේ වගේ අපරාධවලට යොමු වෙලා කීයක් හරි හම්බ කරගන්න. ඉතින් දැන් ඒක ඇත්තටම සයිබර් අපරාධය අර ඩාර්ක් වෙබ් කලාපය හරහා ඔවුන්ට පුළුවන් වෙලා තිනවා ආදායම් මාර්ගයක් කරගන්න. ඉතින් එය ගොඩක් සොෆිස්ටිකේටඩ් තත්ත්වයකට පත්වලා මොකද වැඩි දිනෙකට ලැබිලා තියෙන නිසා එතනත් අපි වර්ධනයක් දකිනවා. ඊට අමතරව තවත් විශේෂ කාරණයක් තමයි ගොඩක් ඉස්තර අපි දැක්කා වල්නරබිලිටිස්, ඒ කියන්නේ අපේ පද්ධතිවල තියෙන අඩුපාඩු දැනගෙන ඒක එක්ස්ප්ලොයිට් කරන්න, ඒක යොදාගෙන යමක් හානියක් කරන්න යන කාලේ ඉස්තරට වඩා දැන් හරි අඩු වෙලා. ඒ කියන්නේ දැන් vulnerability එක මේ දැනුවත් වෙච්ච ගම අපි එකට කියනවා disclose වෙච්ච ගමන් අන්තර්ජාලයේ ඒ සැනින්ම අපි දකිනවා එය භාවිත කරලා ගොඩක් ආයතන වලට, රජයේ ආයතන වලට එහෙම ප්‍රහාර එල්ල වෙනවා. ඉතින් එයත් අපි කියනවා rapid exploitation එකක් කියලා තියෙනවා vulnerabilities වල. එය හරහා විවිධ සයිබර් අපරාධ ඇති වෙනවා. ඉතින් ඕක තමයි මට කෙටියෙන් දෙන්න පුළුවන් උත්තර ඇයි මේ වගේ පසුගිය අවුරුද්ද එකමාර වගේ කාලය තුළ මෙච්චර ශීඝ්‍ර වර්ධනයක් සිද්ධ වුණේ කියන එක ගැන.
ඔව් ශාම්පික, දැන් සයිබර් අපරාධයක් වුණාට පස්සේ වෙන්න පුළුවන් හානි පිළිබඳව තමයි අපි වැඩි වශයෙන් අවධානය යොමු කරන්නට ඕනේ. ඒකේ බරපතලකම තේරුම් ගන්නට අපි ඒකනත් පැහැදිලි කිරීමක් කරමු.
ඒක තමයි. දැන් මුලින්ම මම කලින් සඳහන් කරා වගේ ඇත්තටම සයිබර් අපරාධයකදී සිද්ධ වෙන්නේ තමන්ගේ පුද්ගලික දත්ත, එහෙම නැත්නම් මූල්‍යමය දේවල් විස්තර හොරගාරම් කිරීම. ඒ හරහා වෙන්න පුළුවන් දෙයක් තමයි මූලිකවම කාරණේ තව පැහැදිලි. සල්ලි නැති වෙන්න පුළුවන්, මුදල් නැති වෙන්න පුළුවන්. ඉතින් මම මේ ගැන හොයලා බැලුවා ළඟදිම ආපු වර්තාවේ ජුලි 2021 වාර්තාව ඔස්ට්‍රේලියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ක්‍රිමිනොලොජි. ඒගොල්ලෝ කරා සියලුම දත්ත එකතු කරලා ඔවුන්ට අනුව 2019 වසරේ මූල්‍යමය වශයෙන් වෙච්ච හානිය ඩොලර් බිලියන 3.5 බිලියන. ඒක ඔස්ට්‍රේලියානුවන් මිලියන 2.8කට. දැන් ඔබට හිතාගන්න පුළුවන් කොච්චර මුදලක් අවුරුද්දකට නැති වෙනවද කියලා ඔස්ට්‍රේලියානුවන්ට, සහ විශාල ප්‍රමාණයකට මේක බලපානවා. ඉතින් ඒ මුදල් පැත්තේ මෙතන අවධානය කරන්න මම කැමති දෙයක් තියෙනවා. මුදල් අපිට කෙනෙකුට නැති වෙනාම ඒක මේ අවාසනාවක් හම්බ කරගන්න පුළුවන්. නමුත් ඔබේ පුද්ගලික දත්ත නැති වුණොත්, ඔබගේ පාස්පෝර්ට් විස්තර, ඔබගේ උපන් දින ලැබුණොත් කවුරු හරි හොරකම් කළා, ඐඩෙන්ටිටි තෙෆ්ට් එකක් වුණොත්, ඒ කියන්නේ ඔබේ අනන්‍යතාවය සොරකම් කරොත් ඔබට පුළුවන් ද මුදල් ගත්තා වගේ අන්න ඒ දේ ආයි ඔබේ අනන්‍යතාව අපිට වෙනස් කරන්න පුළුවන්ද? බැහැනේ. ඉතින් ඒ නිසා වෙන පුළුවන් ලොකු මහණිය කියලා මම මෙතන අවධාරණය කරන්නේ තමන්ගේ අනන්‍යතාවය නැතිවීම සහ තමන්ගේ අතිශය සෙන්සිටිව්, ඒ කියන්නේ අතිශය සංවේදී පුද්ගලික විස්තර සයිබර් හොරුන් අතර යාම නිසා දිගින් දිගටම තමන් අපහසුතාවයට ලක්වීම මං හානිය විදිහට නම් දකින්නේ.
අපි කතා බහ කරමින් පසුවන්නේ මේ සයිබර් ආරක්ෂණය පිළිබඳව, විශේෂයෙන්ම මේ සයිබර් ආරක්ෂණය ගැන ඔබ දැනුවත් විය යුත්තේ ඇයි කියන කාරණාව සම්බන්ධයෙන්. මොකද මේ ගෙවිගිනන මාසය ඔක්තෝබර් මාසය සයිබර් ආරක්ෂණය පිළිබඳව දැනුවත් කිරීමේ මාසය විදිහට තමයි හැඳින්වෙන්නේ. අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගෙන සිටින්නේ මෙල්බන් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටකම මහතා. ඔව් චම්පික, දැන් අපි සයිබර් අපරාධ වලින් සිද්ධ වෙන හානිය පිළිබඳවත් දැනගත්තා. දැන් ඊළඟට නැගෙන ප්‍රායෝගික ප්‍රශ්නය තමයි මේ සයිබර් අපරාධ වලින් ආරක්ෂා වීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියලා අපි ඒ සම්බන්ධයෙන් උත් පැහැදිලි කිරීමක් කරමු.
ඔව් ඒක ඉතා වැදගත්. මොකද අපි මේ තියෙන හානිය සහ අර්බුදය ගැන කියලා මේකට විසඳුමක් දෙන්නේ නැත්නම් එහෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැනේ. දැන් මෙතනදී මම කොටස් දෙකක් කියන්නම් මතර. මොකද එකක් මම මූලිකවම අවම වශයෙන් කරන්න ඕන දේවල් ටිකක් කියන්න. ඒතකොට කට්ටියට හිතන්න පුළුවන් මෙන්න මේ දේවල් ටික අඩුම ගානේවත් කරන්න ඕන. ඊට අමතරව අපි කියන්න පුළුවන් ඊට අමතරව ඊට හා පියවරක් යන්න පුළුවන් නම් කරන්න ඕන දේවල් ටිකකුත් කියන්න. දැන් මූලික වශයෙන් මෙන්න මේ දේවල් කරමු. ඒ කියන්නේ අපේ උපාංග, ඒ කියන්නේ අපි හැමෝම ගාම ගොඩක් දේලාට ස්මාර්ට් දුරකථනයක් තියෙන පුළුවන්, ගෙදර ලැප්ටොප් එකක්, පරිගණකයක් තියෙන පුළුවන්. ඒ හැම එකම ඒක යාවත් කාලිනේ කරන අපි කියන එක අප්ඩේට් වෙන්න දාන. මොකද එතකොට තමයි ඒක නිෂ්පාදකයට පුළුවන් මොකක් හරි අඩුපාඩුවක් හොයාගත්තොත් ඒ අඩුපාඩුව ඉක්මනට සයිබර් අපරාධකරුවෙක් භාවිත කරන්නට කලින්, අර මං කිව්වා වගේ vulnerability එක exploit කරන්න කලින් ඒක fix කරන්න බුල අපි කියන patch කරනවා කියලා. ඉතින් ඒක කරන්න අපේ පැත්තෙන් දෙයක් වෙන්න ඕන. ඒ තමයි අපි හැමතිස්සෙම ඒක යාවත් කාලිනේ කරන්න, ඒ කියන්නේ අප්ඩේට් කරන්න ඕනේ. හැබැයි ඒක හැමදාම මතක තියාගෙන කරන්න අමාරු නිසා ඔබට පුලා ඔබගේ උපාන්ගේ ටෝමටි ඔටක් අප්ඩේට නේබල් කර එතකොට ඔබට ගැන හිතන්න දෙයක් නෑ ඔබ නොදැන්නුවත්ම මේ දේවල් හැම තිස්ම යාවත්කාරන්න වෙන ම මේ ගැන උපාංගවලට අමතරව ඇප් සහ අනිත් පද්ධති දෙතට කරෝම් වගේ ප්‍රව් එකක් නම් ඒකත් අප්ඩේට්වෙන්න සාමානක ඔටෝමටිකල අප්ඩේට් වන අන්නේ එක ඉනේබල් කරලා තියන්න අනිත් ප්‍රධානම වැදගත්තන්න තමයි මල්ටිෆක් ඔතෙන්ටිකේෂන් කියෙ එක ගොඩදිනක් දන්න මොකක්ද කියලා එකන පාස්වඩිට අමතරව මොබයිල් දුරකථනය හෝ වෙනත් ඇප් එකක් කරා තවත් දෙවනි පෙළ ඔතෙන්ටිකේෂන් එකක් දා යොදාගෙන තමගේ පාස්සඩ් එක ආරක්ෂාක තර පාස්සඩ් එක ගිලිහුනත් ඔබේ ගිනුමට වෙන කෙනෙකුට ඇතුල්වෙන්න බැහැ අර දෙවැනි ෆැක්ට් එක නැතුව. ඉතින් ඒක අනිවාර්යෙන් යොදා ගන්න විශේෂයෙන්ම සමාජ ජාලා ඔබේ Gmail හෝ Yahoo වගේ ඔබේ වැදගත්ම ඊමේල් ගිනුම ආරක්ෂා කරගන්න සහ බැංකු වල ඔබ දන්න දැනටමත් ඒක දැනටමත් මල්ටිෆැක්ට් ඔතෙන්ටිකේෂන් ඉනේබල් කරලා තියෙන්න ඕනේ අනිවාර්යෙන් බැංකුවල නම්. අනිත් කාරණේ මං කලින් සඳහන් කර කප්පම් වෛරස් වල දේගොල්ලෝ කරන්නේ ඔබේ දත්ත හොරකම් කරන එක. එහෙම නැත්නම් දත්ත විනාශ කරන එක. එතකොට ඒ වගේ අවස්ථාවක අපි කරන්නේ අපේ බෑකප් තියාගත්තන ඔබේ වටින දේවල් ටික වටින විස්තර ටික ඔබේ දරුවන්ගේ ඡායාරූප වෙන්න පුළුවන් ඔබේ වටින මේ પાස්පෝර්ට් ආදී සම්බන්ධ ස්කෑන් කරපු ડોකියුමන්ට් ආදී වෙන්න පුළුවන් මොකක් හරි ඔබට වැදගත් වටින කරන ડોකියුමන්ට්ස් තියෙනවා නම් ඒ ටික බෑකප් කරලා තියාගන්න වෙන තැනක. සමහර ටික cloud තැනක වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් hard disk එකක වෙන්න පුළුවන් කොහොම හරි අර දේවල් නැති වුණොත් ගන්න පුළුවන් වෙන්න බෑකප් කරලා තියන්න පුළුවන්. ඊට අමතරව පාස්වර්ඩ් එක ගැන ඉතින් කවදත් කියන කට්ටිය අහන්න අකමැති කතාව එකම පාස්වර්ඩ් එක පාවිච්චි කරන්න එපා හැම දෙයකම. ඒකට පාස්වර්ඩ් වෙන වෙන දේවල් පාවිච්චි වෙන වෙන පාස්වර්ඩ් පාවිච්චි කරන්න අපි ශේෂ්ත්‍රය දකිනවා. එක පාස්වර්ඩ් එකක් ඩිස්ක්ලෝස් වුණාම අන්තර්ජාලයට යොමු වුණාම ඒගොල්ලෝ ඒ පුද්ගලයාගේ තියෙන අනිත් account වලටත් ඔටෝමැටිකලි ඒ පාස්වර්ඩ් එක උත්සාහ කරලා ඒ ගිනුම් වලටත් ඇතුල් වෙන උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා ඔබට පැහැදිලි ඇති එකම පාස්වර්ඩ් එක පාවිච්චි නොකිරීම වැදගත්කම සහ ඒ පාස්වර්ඩ් එකක් නැතුව ටිකක් දිගට වාක්‍යයක් විදිහට එන විදිහට පාස් ෆ්‍රේස් එකක් භාවිතා කරන්න. අනිත් කාරණේ තමයි මේ ස්කෑම්ස් ගැන අවබෝධයෙන් ඉන්න. එතකොට Tamanට විශ්වාසය තියන්න බැරි ඔය බිලක් හදිස්සිය ගෙවන්න නැත්නම් ඔබට ෆයින් එකක් එන මොකක් හරි දඩයක් ඇවිල්ලා පුළුවන් ඉක්මනට මේක ගෙවන්න. ඒ වගේ විශ්වාසය තියන්න බැරි තරම් හදිස්සි කරවන මොකක් හරි ලින්ක් එකක් ක්ලික් කරන්න දෙනව නම් එහෙම නැත්නම් මොකක් හරි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න දෙනව නම් ඒක න සැක කරා. බලාපොරොත්තු වුණේ නැති දෙයක් නම් තවත් එය සැකකඩයුතුයි. ඉතින් ඒ වගේ වෙලාවක මතක ඇතුව ඒ ගැන ඒවට යොමු වෙන්නේ නැතුව ඒ ගැන හොයලා බලන්න විශේෂයෙන් මේව රිපෝට් කරන්න. දැන් මම ශේෂ්ත්‍රයේ ඉන්න නිසා දන්නවා අපිට ස්කෑම් ගැන ගොඩක් අය රිපෝට් කරපු හින්දා තමයි සමහරලාට අපිට දවස් දෙකක් තුනක් ඇතුළත ඒ ස්කෑම් අඩවිය ටේක් ඩවුන් කරන්න පුළුවන් නැත්නම් නිෂ්ක්‍රීය කිරීමේ හැකියාව ලැබෙන්නේ. ඒ නිසා ස්කෑම් එකක් Tamanට ආවහම එහින් වැළකෙනවට අමතරව අනිත් අයටත් වාසියක් වෙන්නේ ඒ රිපෝට් කරන්න පුරුදු වෙන. ඔය තමයි මම මූලික කාරණා විදිහට කියන්නේ. ඊට අමතරව මම දල වශයෙන් සඳහන් කරන්නම් තාක්ෂණිකව හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවනම් මේ කියන කාරණා ටිකක් තේරෙනවා. ඔබ අන්තර්ජාලයේ post කරන දේවල්, ඒ කියන්නේ Facebook වල වෙන්න පුළුවන් වෙන සමාජ ජාලා වල පිළිම දාන විස්තර ගැන සැලකිලිමත් වෙන්න ඔබේ privacy level එක ගැන. මේ ඔක්කොන්ටම පේනවද නැත්නම් අවශ්‍යයට විතරද පේන්නේ? යාළුවන්ට විතරද පේන්නේ? ඔබ කොහේ හරි රටක යට යනවනම් ඔබේ උපන්දිනයේ මොනවද ඒ විස්තර දාන්නේ මොන audience එකටද කියන එක ගැන අවබෝධයක් ගන්න. අනිත් එක පුළුවන් alert සේවා වලට subscribe වෙන්න. ඒ කියන්නේ දැනට Australian Cyber Security Center එකේ cyber.gov.au ඔන්ගේ වෙබ් අඩවි හරහා තියෙනවා alert service එක. ඒ හරහා ඔබට දැනගන්න පුළුවන් මේ අලුත් scams එනවනම් ඒ මොන වගේද කියලා දැනගන්න පුළුවන්. ඒකත් හොඳ දෙයක්. සහ ගොඩක් අය පුරුදු දෙල ඉන්න public wifi එකක් දැක්කම නොමිලේ ලැබෙන අන්තර්ජාලය නේද කියලා මොනවද වෙන්න පුළුවන් දෙයක් හානියක් ඔකෙම වෙන්න බෑ නේද කියලා සම්බන්ධ වෙන්න එක භයානක අතිශය. සමහර රටේ public wifi එක දාලා තියෙන්නේ cyber criminal කෙනෙක්. ඉතින් එයාගේ එයාට පුළුවන් වෙනවා ඒ වෙලාවේදී අන්තර්ජාලය හරහා යන ඔබේ දත්ත ටික හොරකම් කරන්න. ඊට අමතරව ඔබේ මොකක් හරි සයිබර් අපරාධයක කොටසක් ඔබ දැක්කොත් සැක කරොත් report cyber කියලා සේවාවක් තියෙනවා. ඒකත් cyber.gov.au එහෙම නැත්නම් ඔස්ට්‍රේලියන් සයිබර් සිකියුරිටි සෙන්ටර් හරහා ක්‍රියාත්මක වෙන්නේ. මම තවත් විශේෂයෙන් මතක් කරන දෙයක් තමයි කෙනෙකුට හැකියාවක් තියෙනවා නම් password manager එකක් භාවිතා කරන්න. මොකද කියන්න ලේසි පස්සුවඩ් වෙනස් වෙනස් පස්සුවඩ් භාවිත කරන්න කියලා නමුත් කාටවත්ව මතක තියාගන්න බෑ. පස්සුවඩ් මැනේජ කියන්නේ අපි ඉතාමත්ම ගොඩක් රෙකමදාරු කරන තාක්ෂණික මෙවලමක්. නොමිලේ තියෙන මේ සේවාව ලබා ගන්න එක හින්ද හොඳ පස්සුවඩ් මැනේජ එකක් භාවිත කරන්න. ඊට අමතර ගෙදර තියෙන රවුට එක සහ ගෙදර තියෙනනම් ස්මාර්ට් උපාංග ඒවා ගැනත් හොයලා බලලා ඒ උපාංගේ තියෙන ඒ ආයතනයේ සමහරලාට තියෙනවා ෆර්ම්වෙයා ඩවුන්ලෝඩ් කරන්න, එහෙම නැත්නම් ඒවා අප්ඩේට් කරන්න, රවුටර්වල නම් වෙනස්කම් කරන්න, පාස්වර්ඩ් වෙනස්කම් කරන්න, ඒකේ තියෙන ඩිෆෝල්ට් ඒ දේවලුත් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් වඩා හොඳයි. නමුත් අර මම මුලින් සඳහන් කරපු කාරණා අඩුම ගානේ කරනවා නම් තමත්ම ආරක්ෂාවක් ගැන සහතිකයක් ඔබට අඩු ගානේ ලබා ගන්න පුළුවන්.
හොඳයි, අපි කතා බහ කරමින් පසුයේ මේ සයිබර් ආරක්ෂණය පිළිබඳව මන්ද මේ ගෙවිගෙන යන ඔක්තෝබර් මාසය සයිබර් ආරක්ෂණය පිළිබඳව නැත්නම් සයිබර් ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ මාසය විදිහට තමයි හැඳින්වෙන්නේ. ඉතින් මෙහි තිබෙන වැදගත්කම පිළිබඳව තමයි අපි කතා බහ කළේ. මේ සාකච්ඡාවට අපිත් සමඟ සම්බන්ධ වුණේ මෙල්බන් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා. චම්පික, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අදහස් බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
ඔබටත් සුබ දවසක් මදුර. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.